マタスバグベトアラハトサンマサンブッタスナマタスバグベトアラハトサンマサンブッタスエタンサンタンエタンパニタンヤビダンサプサンカールサマトサブーバジパチニスタブタンハスヨギラゴンドドニッパンමේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපකීම අතහැර දැමීම සංහාර ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය කිරීම නම් වූ නිබ්බාණය
නිබ්බාණ යන මාතෘකාවට තේපවත්වන දේශනා මාලාවේ 14 වන දේශනාවයි අදට නියමිතව තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත්ම සියුම් මාර බන්ධනයක් හැටියට හඳුන්වා දෙන ලද මහීපයන් ගැන පසුගිය දේශනයේදී අප විස්තර කළා. අස්මිමානිය අනුව භවය පිළිබඳව ඇති කරගන්නා විවිධාකාර කල්පනා සියල්ලක්ම මහීපයන් බවත් ඒ මහීපයන් මාර බන්ධන වන්නේ ඒ කල්පනා තුළම සත්‍ය භවයේ බැඳ තිබීමේ ශක්තිය නිසා බවත් අපට සලායතන සංයුත්තේ යවකලාපී සූත්‍රයෙන් හෙළි වුණා. වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ පංචවිධ බන්ධනය වගේම උභතෝ කෝටික තත්ත්වයක් මේ මනුෂ්‍යයන් පිළිබඳවත් තිබෙන බවත් අපට පෙනී ගියා. භවිස්සං නභවිස්සං වන්නෙමි නොවන්නෙමි වන්නෙමි කියලා හිතුවත් නොවන්නෙමි කියලා හිතුවත් මායයට අහුවෙලා භවයේ බැඳිලා රූපී වන්නේ කියලා හිතුවත් අරූපී වන්නේ කියලා හිතුවත් මායයට අහුවෙලා සංඤේ වන්නේමි අසංඤේ වන්නේමි මේව සංඤේ නා සංඤේ වන්නේමි කියලා හිතුවත් මායයට අහුවෙලා මෙතන එක්තරා උභතෝ කෝටික තත්ත්වයක් තිබෙනවා. මේ උභතෝ කෝටික තත්ත්වයක් සහිත මේ මඤ්ඤිතයන් සම්පූර්ණයෙන්ම ඉක්මවිය යුතු බවත් ඉක්මවීමේ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පුක්කුසාති ස්වාමීන් වහන්සේට ධාතුභංග සූත්‍රයේදී මදුන් සංගීයේන ධාතුභංග සූත්‍රයේදී දේශනා කර තිබෙනවා. ඒ ධාතුභංග සූත්‍ර දේශනාව ඡධාතුභංග සූත්‍ර දේශනාව අවසාන කරමින් බුදු පියාණන් වහන්සේ ඒ දේශනාව කුළුබන්වමින් ප්‍රකාශ කළ එක්තරා කාර ගර්භ ඡේදයක් තිබෙනවා. ඒකේ එක්තරා විදිහක ධර්ම තේජසකුත් තිබෙනවා බව පේනවා. ඒක නිසා අපි ඒක උද්දෘත වශයෙන්ම දක්වන්න කල්පනා කළා. යක්ඛත්තං මඤ්ඤස්සවා නප්පවත්තන්ති මඤ්ඤස්සවේ කෝපන නප්පවත්තමානි මුනි සන්තෝති විද්වති ඉති කෝපනී සංගුත්තං කිං චේතං පටිච්චවුත්තං අස්මිති භික්ඛු මඤ්ඤිතමේතං භවිසන්ති මඤ්ඤිතමේතං නභවිසන්ති මඤ්ඤිතමේතං රූපී භවිසන්ති මඤ්ඤිතමේතං අරූපී භවිසන්ති මඤ්ඤිතමේතං සංඤී භවිසන්ති මඤ්ඤිතමේතං අසංඤී භවිසන්ති මඤ්ඤිතමේතං නේව සංඤී නාසංඤී භවිසන්ති මඤ්ඤිතමේතං මඤ්ඤිතං භික්ඛු රෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං සබ්බ මඤ්ඤිතානං තේව සමතික්කමා නමි සන්තෝති විච්ඡති නමි කෝපන භික්ඛු සන්තෝ නජායති නජීයති නමීයති නකුප්පති නතිහෙති පන්තිස භික්ඛුන තියේන ජායේක අජායමානෝකින් ජීසති අජීයමානෝකින් නීසති අමීයමානෝකින් කුප්පිසති අකුප්පමානෝකින් සතිහෙසති යත්ථිතං මඤ්ඤස්සවාන ප්‍රවත්තන්ති මඤ්ඤස්සවේ කෝපං නප්පවත්තමානි මුනිසන්තෝති විච්ඡතිති ඉති යන්තං බුත්තං ඉදමේ සංපතිච්ච බුත්තං යත්ථිතං මඤ්ඤස්සවාන ප්‍රවත්තන්ති මඤ්ඤස්සවේ කෝපං නප්පවත්තමානි මුනිසන්තෝති විච්ඡති මේ කිව්වේ ධාතුභංග සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ උද්දේශ පාඨ්‍ය වශයෙන් මාතෘකා පාඨ්‍ය වශයෙන් යම් ධර්ම කාරණා කීපයක් ඉදිරිපත් කරලා ඒවාම ක්‍රමක්‍රමයෙන් විග්‍රහ කරලා පැහැදිලි කරලා විස්තර කරලා තමයි සූත්‍ර දේශනාව අවසන් කරන්නේ. මුලින්ම කියාපු පාඨයේ බුදු පියාණන් වහන්සේ අර මුලදී ප්‍රකාශ කළ ඒ මාතෘකා වශයෙන් තිබූ පාඨයයි. එතකොට ඒකේ අදහස යම් තැනක සිටියේ මඤ්ඤණා ධාරාවෝ ගලා නොයෙද්ද මඤ්ඤණා ධාරාවන් ගලා නොයන කල්හි මුනිවරයා ශාන්තියයි කියනු ලැබී යනුවෙන් ඉහත කියන ලදී යනුවෙන් කියන ලදී. ඒ මාතෘකා පාඨයේ කියපු විස්තරය ඉතින් සඳහන් කළේ ඊළඟට කිමිතේකම් පටිච්ච උත්තාන කුමක් නිසායසය කියන ලද්දේ බුදු දහමන් වහන්සේම පටිච්ච සම්මිතා වශයෙන් ප්‍රශ්න කරලා ඒකට විග්‍රහ කරනවා. කිමිතේකම් පටිච්ච උත්තාන අසීති භික්ඛු මඤ්ඤත මේතං මෙහි යන මහණ මෙතන භික්ඛු කියලා මතන්නේ අර පුක්කුසාති ස්වාමීන් වහන්සේටයි මහණ දෙමින් යන මෙය මඤ්ඤතේකි භවිස්සන්ති මඤ්ඤත මේතං වන්නේ යන මෙය මඤ්ඤතේකි නොභවිස්සන්ති මඤ්ඤත මේතං නොවන්නේ යන මෙය මඤ්ඤතේකි රූපී භවිස්සන්ති මඤ්ඤත මේතං රූපී වන්නේ යන මෙය මඤ්ඤතේකි අරූපී භවිස්සන්ති මඤ්ඤත මේතං අරූපී වන්නේ යන මෙයද මඤ්ඤතේකි සංඤී භවිස්සන්ති මඤ්ඤත මේතං සංඤී වන්නේ යන මෙයද මඤ්ඤතේකි අසංඤී වන භවිස්සන්ති මඤ්ඤත මේතං අසංඤී වන්නේ යන මෙය මඤ්ඤතේකි මේව සංඤී නාසංඤී භවිස්සන්ති මඤ්ඤත මේතං සංඤීත් නොවන අසංඤීත් නොවන පත්‍යයකටපත් වන්නේ යන යෙනෙන් සිටිනොත් ඒකත් මඤ්ඤතිය මඤ්ඤති මඤ්ඤතං භික්ඛුරෝගෝ මඤ්ඤතං ගණ්ඩෝ මඤ්ඤතං සල්ලං මහණ මඤ්ඤතේ රෝගියති මඤ්ඤතේ ගඩකි මඤ්ඤතේ උලකි සබ්බ මඤ්ඤතානං තේ සමතික්කමා මුනි සන්තෝති විච්ඡති සියලු මඤ්ඤතයන්ගේම ඉක්මවීමෙන් මුනිවරයා ශාන්තියයි සිහි උලදී මුනි කෝපන භික්ඛු සන්තෝ නජායති මහණ ශාන්ත වූ මුනිවරයා නූපදී නජීයති නදිරයි නමීයති නමීයි නොකුප්පති සතල නොවේ චංචල නොවේ නොපිහේති ආසා නොකරයි සම්පිස භික්ඛුනා කියේන ජායස යමක් නිසා උපත වේද යමකින් උපත වේද එද ඔරුට නැත ඒ මුනිවරයාට නැත අද මනෝකින් ජීසති නූපද නේ කෙසේ නම් දිගන්නේද අජීය මානෝකින් නීසති නොදිරන්නේ කෙසේ නම් මරෙන්නේද අමින්ය මානෝකින් කුප්පිසති නොමරෙන්නේ කෙසේ නම් සසලවන්නේද චංචලවන්නේද අකුප්පමානෝ පිස්සපිහිසති සංචලවන්නේ කුමකට නම් ආසා කරන්නේද යත්තත්තිකං මනුස්සවාන පවත්තන්ති මනුස්සරේ භූතන නප්පවත්තමානි මුනි සන්තෝති විච්චසීති ඉති යං තං උත්තං ඉදමේ තං පටිච්ච උත්තං අර කියාපු පාඨය දැන් එතකොට විග්‍රහ කළා ඉවරයි. ඒ විග්‍රහ කළ බවයි අවසාන වාක්‍යයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ප්‍රයත්තත්තිකං ආදී පාඨය මම යම් අදහසක් සඳහා ප්‍රකාශ කළාද ඒ මෙන්න මේ අදහස නිසායි කියලා එතකොට මේ ඡේදයෙන් සම්පූර්ණයෙන්ම ඒ විග්‍රහය කරනවා. එතකොට මේ අපට පේනවා මේ මඤ්ඤිත්‍යං මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාවට මඤ්ඤිත්‍යං පිළිබඳ ප්‍රශ්නය කොයිතරම් වැදගත්ද කියන එකයි. මේ සූත්‍ර දේශනාව අගට එන බොහොම කාරගර්භ ඡේදයක් තමයි මේක. මෙහි පෙනී යනවා අපට එතකොට මේ මඤ්ඤණා දරා නොයන විමුක්ත තත්වයට පත් වූ සිතක් ඇති ඒ මුනිවරයා ශාන්ත බව. ඒ ශාන්ත තත්වයකට පත් වෙනවා. ඒ මුනිවරයා ජාති ජරා මරණ ආදියෙන් මිදෙන්නේ මෙලෝදීම මිදෙන්නේ භව නිරෝධින මෙලෝදීම ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා. අන්න ඒක නිසා තමයි අතන අර කියවුනේ කම්පිස්ස භික්ඛුනා කියන ජායස යමක් නිසා උපත වේද එද ඕහට නැත්. යම් භවයක් නිසා භවපත්‍යා ජාති යම් භවයක් නිසා උපතක් ගැන කතා කරන්න පුළුවන්ද ඒ භවය පවා ඔහුට නැත්. අජාන් මානකින් ජීවිසති නූපදනේ කෙසේ නම් දිරන්නේද අර ඉවයි සත්‍ය සම්බන්ධතාව නිසා ඒක වෙන්නේ. නූපදනේ මේ උපත මෙතෙන්දී අපට මතක් කරගන්න පුළුවන් තවදුරටත් මේ කාරණය පැහැදිලි කර ගැනීම සඳහා අපි කලින් අවස්ථාවක සඳහන් කළ ගතක් පිළිබඳ උපමාව. ජාති ජරා මරණ ආදී සංකල්ප සාපේක්ෂක බව එකිනෙකට සාපේක්ෂක බව තේරුම් කිරීමට අපි එක්තරා උපමා එක සූත්‍රවල තිබෙන ප්‍රශ්නේ ඉදිරියට ගත්තා. ඒ කිව්වේ ඔන්න දැන් යම්කිසි ගසක් තිබෙනවා ඒ ගසේ දලුත් කොළත් මලුත් ගෙඩිත් දැවත් විකුණන්න පුළුවන් විකුණලා යමක් ජීවිකාවක් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒ දළු විකුණා ජීවත් වෙන මිනිසෙකුත් කොළ විකුණා ඒ ගතේම දළු විකුණා ජීවත් වෙන මිනිසෙකුත් කොළ විකුණා ජීවත් වෙන මිනිසෙකුත් මල් විකුණා ජීවත් වෙන මිනිසෙකුත්, ගෙඩි විකුණා ජීවත් වෙන මිනිසෙකුත්, දැව විකුණා ජීවත් වෙන මිනිසෙකුත් පෙළගස් වෙලා ඒ හැගෙන් ඒ ගසේ වැඩිමේ යම්කිසි අවස්ථාවකදී ඒ ගස පෙන්වලා ඇහුවොත් මිනිසක ලාද මෝරලාද කියලා ඒ පස් දෙනා දෙන පිළිතුරු වෙනස් වෙන්න පුළුවන්. ඒ එක්කෙනාගේ උපාදානිය අනුව ඒව ඒ ගස දිහා බලන දෘෂ්ටි කෝණය වෙනස් නිසායි. දැන් අපි නිදර්ශනක් හැටියට ගත්තොත්, දැන් මොන දළු විකුණා ජීවත් වෙන මිනිහා ඒ දළු කොළ බවට හැරෙනකොට, ගහේ කොළ මෝරනකොට කියාවේ මේක මෝරල වැඩි කියලා. ඊළඟට අර කොළ හැරිලා මල් පිපෙන කාලෙට ඒක නැත්ත කියන්න පුළුවනි. කොළ විකුණ ජීවත් වෙන පුද්ගලයා කියන්න පුළුවනි සමහර විට මේ ගහ මෝරල වැඩි කියලා. මල් විකුණලා ජීවත් වෙන පුද්ගලයා ඒක ගෙඩි බවට හැරෙනකොට මේ ගහ මෝරල වැඩි කියලා යම් විදිහට අනිත් අයන්ව කල්පනා කරලා තීරණ ගන්න පුළුවනි. මේ සංකල්ප ඒ පුද්ගලයා ගන්න උපාදානිය, අල්ලා ගන්න දේ අනුව වෙනස් වෙනවා. මේ වයි සාපේක්ෂික බවක් තිබෙනවා. අන්න ඒ නිසා තමයි දැන් එතකොට මේ මුනිවරයා අර අල්ලගෙන සිටි හැම එකක්ම ඇතේරියා, සම්පූර්ණ උපාදානයන් ඇතේරියා, මන්විතයන් ඇතේරියා. අන්න ඒ නිසා තමයි අර අඥාන මානෝ කිං ජීසති ඒතරත්තට භවයක්, ඒ මුනිවරයාට භවයක් නැහැ. භවය නැති නිසාම ජාතියක් නැහැ, ජාතිය නැති නිසාම දිරීමක් නැහැ. දිරීම පිළිබඳ සංකල්පය දැන් ඒක ඊටාමත්ම ප්‍රකට කාරණයක්. මේ ජරා කියන වචනේ වැඩිමත් දිරීමත් කියන දෙකම තිබෙනවා. මේක යම් කිසි සීමාවක් කියලා අපි මේ වැඩිම ඉවර වෙලා ඊළඟට දිරන්න පටන් ගන්නවා කියලා කියන්නේ. ඒ සීමාව අපාපම අපගේ උපාදානය අනුව අප ඒ දිහා බලන දෘෂ්ටි කෝණය අනුව වෙනස් වෙනවා. ඒකයි අපි මේ උපමාවකින් පෙන්වන්න කලේ. එතකොට ඊළඟට කියවෙනවා අජායමානෝ කිං ජීසති, අජීයමානෝ කිං ජීසති. එතකොට ජරාවක් නැත්නම්, ජරාව කියලා කියන්නේ මරණයට ලංවීමක්, ක්‍රියායාමක්. එතකොට ජරාවක් නැත්නම් මරණයකුත් නැහැ. මරණයක් නැති බව අපට අර කලින් අවස්ථාවක උදෘත වශයෙන් දැක්ව අදිමුත්ත තේරගාතාවලින් තේනේ ගියා. අර අදිමුත්ත තෙරුන් වහන්සේ අර පල්ලුරුම ඒකතු වෙලා මරන්න සූදානම් වෙනකොට උන්වහන්සේ ප්‍රකාශ කළේ නමේ හෝති අහෝසින්ති භවිසන්ති මොහෝති මේ සංඛාරා විභවිසන්ති තත්ථකාතරි දේවන. මට හිතෙනවා මම ඉස්සර හිටියා කියලා, මට හිතෙනවා අනාගතේ ඉන්නවා කියලා. සංස්කාරයන් තමනක් නැති වෙනවා. ඉතින් මොකද මෙතන වෙලපෙන්න තියෙන්නේ? එන්නේ විදිහට ප්‍රකාශ කළේ අන්නරකාරණ නිසා. දැන් දිරීමක් නැහැ. මේ තමන් ඔක්කොම උපාදානය නැතහැරලා නිසා ඒක නිසා මරණයක් නැහැ. අනිමානෝ තුන් කුප්පිස්සති. මේ මරණය නිසා මේ කුප්ප කියලා මෙතන කුප්පේති කියලා කියන්නේ කෝප්‍ය වීම, කුපිත මෙතන වල කෝප වීම නෙවෙයි මෙතන හැඟෙන්නේ සසල වීම, චංචල වීම කියන අදහසයි. යමක් අල්ලගෙන ඉන්නවා නම් ඉතින් තල්ලු කරලා දානකොට ඇති වෙන ඒ තරම් විදිහක අර කම්පනයක් එතන. ඕන කොටින්ම කම්පනයක් කියලා ගන්නත් පුළුවන්. එතකොට අමියමාන කිංකුප්පේසති. දැන් මෙන්නට යෙදෙන වචනයක් අපි කලින් සඳහන් කළා, අකුප්පා චේතෝ විමුක්ති. ලෝකයේ අධිතාක් අනික් හැම චේතෝ විමුක්තියක්ම කුප්පයි. කුප්ප කියලා කියන්නේ කෝප්පයි. චංචල වෙනවා, මරණය ඉදිරියේ සතල වෙනවා, මරණ වේදනාව ඉදිරියේ සතල වෙනවා. නිවන කොහොමද අකුප්පා චේතෝ විමුක්ති. එතකොට අන්නේ අකුප් මේ රහතන් වහන්සේ, මේ මුනිවරයා, මේ ශාන්ත වූ මුනිවරයා අනාසන චේතෝ විමුක්තින් පඤ්ඤා විමුක්තින් යන්නේ හැඳින්වෙන ඒ ආශ්‍රයන්ගේ ගලායීමක් නැති අරහත්ඵල සමාධියේ අරහත්ඵල ප්‍රඥාවේ පිහිටි ඒ ශාන්ත මුනිවරයා මරණය ඉදිරියේ කම්පණයකට පත් වෙන්නේ නැහැ. සසල වීමක් නැහැ. සිත පිළිබඳව සසල වීමක් නැහැ. ඒ නිසා තමයි රාජිමුත්ත තෙරුන් වහන්සේත් අර විදිහට අර පල්ලුරුන්ට නිර්භයව ප්‍රකාශ කළේ. අන්‍යමානෝ කිං කුප්පිස්සති. අහුප්පමානෝ කිස්සති හෙස්සති. එහෙම කෝපය වෙන්නේ නැත්නම් සසල වීමක් සතිගන්නක් නැත්නම් ඒ නිසාම තිහා කියලා කියන්නේ ආසාව, වන් කිසි දේවල්ට ආසා කිරීම. මේ විශේෂයෙන් මෙතන ඉදලා තියෙන්නේ අර මරණය නිසාම කෘෂ්ණාව ක්ෂය නොකළ පුද්ගලයා තුළ යම් කිසි ආසාවක් තියෙනවා. ඒ ආසාවට මේ ඉදිරිපත්කට කාරණයක්. ඒ ආසාවට පිළිතුරු වශයෙන් තමයි කර්මානුකූලව යම් කිසි භවයකට ඒක නැත්තා එළඹෙන්නේ. එතකොට මේ ආසාව නෑ මේ මුනිවරයා තුළ. මොකක් නිසාද? අර කුපිත වීම, අර ඒ චංචල වීම නැති නිසාම. තවත් බලාපොරොත්තු නැහැ. ඉස්තාවන් බලාපොරොත්තු ඉච්ඡාවන් මේ කිසිවක් නැහැ. ආසාවන් නැහැ. අකුප්පමානු කිස්ස තිහෙස්සති. අර සංතල වීමක් නැති නිසාම කුමකට නම් ආසා කරන්නේ. මෙයින් අපට පේනවා එතකොට අර ජාති ජරා මරණ ආදී සංකල්පම සියල්ලම අර්ථ ශූන්‍ය වෙනවා මේ මුනිවරයාට. ඒ නිසාමයි ඒ උන්වහන්සේ ශාන්ත වන්නේ. අර මන්නිත්‍යන් සියල්ලම ඉක්ම වීම නිසා. එතකොට මේ මෙයින් අපට පෙනී යනවා මේ නිවන අජරාමර තත්ත්වය මෙලොවින් ප්‍රත්‍යක්ෂ කරගත හැකි අජරාමර තත්ත්වයක් හැටියට හඳුන්වන්නේ මක් නිසාද කියන එක මේ සූත්‍ර දේශනාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. මෙලොව වශයෙන් ඒ ජරාවත් මරණයත් දැනගෙන මොනිවරයා මක් නිසාද භව නිරෝධී මෙලොවදීම ප්‍රත්‍යක්ෂ කළ නිසා. ඒක මහා පුදුම කාරණයක්. භව නිරෝධිය ඒ නිර්වාණ ඒ ඵල සමාපත්තියේදී භව නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ නිසාම භව නිසා ප්‍රතිසංස්කාර ධර්මයේ දක්වපු එතකොට භව නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතිවද තණ්හාව ක්ෂය කළා ඊළඟ උපාදානය නැහැ. ඒක නිසා ඒකින් භවය නැහැ. භවය නැති නිසාම භව ජාති ජරා මරණ ඒකමාර සූප පරිදේ සියල්ලම නැහැ. එතකොට මේ අනුව අපට හිතා ගන්න පුළුවනි මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන උප්පායාස කියන මේ සංකල්ප සියල්ලක්ම පැවැත්ම පිළිබඳ මානය අස්මිමානය පදනම් කරගත් අස්මිමානය පදනම් කරගත් සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාස සමූහයක ප්‍රතිඵල. මේ පිටම විපර්යාස ගොඩක් සිතුම මවාගත්තු සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාස වශයෙන් ඒ ඇති කරගත්තු සංකල්ප ගොඩක් මෙතන තියෙන. ජාති ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමන උපායාස ආදී මේ දුක් කඳ සම්පූර්ණයෙන්ම මේ දුක්ඛ කඳේ ඒ විදිහට සිතින් මවාගත්තු එක. මෙතෙන්දී අපි තවදුරටත් මේ කාරණය පැහැදිලි කර ගැනීමට අපි අර කලින් අවස්ථාවක සඳහන් කළ වරපටයක කඹයක උපමාව ගැන සිත වේදල බලමු. අපි සඳහන් කළා එකම පැත්තකට කරකැවීමින් තිබෙන දැල් පටවල් කීපයක් එහෙම නැත්නම් ලණු පටවල් කීපයක් වරපටක් හෝ කඹයක් බවට පත්වන්නේ කවුරු හරි මැදින් අල්ලගත්තු අවස්ථාවේදී. ඒක එක ඔය කරකැවි කරගෙන තිබෙනවා ගැට වැටීමක් දඟ වැටීමක් නිකුත් නෑ. මැදින් කවුරු හරි අල්ලගත්තු ඇටි ඔන්න පටන් ගන්නවා දඟලීම් දඟලීම් ගොඩ ගැට වැටෙන්නත් පටන් ගන්නවා. ඔන්න ඒ උපාදානෙ නිසා මැදින් අල්ලා ගැනීම නිසා අන්න ඒ විදිහේ දෙයක් තමයි මේ භවය පිළිබඳවත් තිබෙන්නේ. උපාදානය නිසා අර ලෝකයේ තිබෙන අනිත්‍යතා අනිත්‍යතා වශයෙන් ලෝකයේ හැම දෙයක්ම වෙනස් වෙනවා. නමුත් මේ වෙනස් වෙන දේ ඉතාමත් අහිංසක විදිහටයි වෙනස් වෙන්නේ. මේ අනිත්‍යතාව අහිංසකයි. අහිංසක කියලා අපි අතන යොදන්නේ එකින් කාටවත් පීඩාවක් නෑ. මේක ලෝක ස්වභාවය. සත්‍යතා ධර්මතාව. ඒකට මේකෙන් පීඩාවක් වන්නේ අන්න අල්ලගින් අල්ලගත්තු හැටි. අර කඹේ ගැට වැටෙන මේ දඟු වැටෙන පටන් ගත්තා වගේ. මේ දඟලීම් සියල්ලම භවය පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන් භව සංස්කාර හැටියට සලකන්නේ ඒවත්. මේ සංස්කාර ගොඩක් පටන් ගන්න ඉතින් අවිද්‍යාව නිසා සංස්කාර තියෙනවා කියලා කියන ඒ අදහසත් අපිට ඒ අනුව හිතා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කඹේ මේ අල්ලා ගැනීම පිළිබඳව කල්පනා කරනකොට තවත් සංකීර්ණයක් මෙතන තියෙනවා. මේ මැදින් අල්ලා ගැනීම නිසා දෙකක් ඇති වෙනවා. මේක මොකද මෙතනක් තියෙන extra උපතෝපතික තත්ත්වයක්. සිත යොදන කොට මේක හොඳට පැහැදිලි වන්නේ දෙකුණක් සහ මැදක් කියන අදහස පැන නගින්නේ අර මැදින් අල්ලා ගැනීම ඒජම් තැනකින් අල්ලා ගැනීම නිසා. එතකොට අල්ලා ගැනීම නිසා දෙකුණක් ඇති වෙනවා මේ භවයේ. ඒ වගේම දෙයක් බවට පත් වීම නිසා අන්තයක් බවට පත් වෙනවා. දැන් මඤ්ඤණා ගැන අපි කලින් අවස්ථාවක සඳහන් කළා යේන යේනෙහි මඤ්ඤන්ති තපෝතං හෝති අඤ්ඤථාදී ගාථාවි. මේ මඤ්ඤණා පිළිබඳ මහ පුදුම විදිය උගතෝ කෝටික තත්ත්වයක් තමයි මඤ්ඤණා නිසාම දෙයක් දිහි වෙන බව. මඤ්ඤණා කිරීම නිසා යම්කිසි දෙයක් බවට පත් වෙනවා. ඒක එතකොට ඒ දෙයක් බවට පත් වීම හා සමගම අන්‍යතා භාවයට පත් වෙනවා. යෙනෙනෙහි මඤ්ඤන්ති සතෝ තං හෝති අඤ්ඤතා. දෙයක් එතකොට මේ මෙතන තියෙන මහා භයානක මහා පුදුම විදිහ උදුතෝ කොටික ප්‍රශ්නයක්. එක තැනකින් අල්ලා ගැනීම නිසා දෙකුණක් ඇති වෙනවා. ඒ වගේම දෙයක් බවට පත් වෙන හැටි ඒක අන්‍යයක් බවට පත් වෙන පටන් ගන්නවා. අනිත්‍යතා ධර්මික යට වෙනවා. මෙතන තියෙන්නේ මෙන්න මේ ධර්මතාව පෙන්වුම් කරන සූත්‍ර දේශනා ප්‍රතිපත් අපිට මේ සූත්‍ර පිටකේ හමු වෙනවා. ඒ සමහර විට පැහැදිලිව විග්‍රහ කෙරලා නැතුව පමණයි කියන්න තියෙන්නේ. මේ දෙකුණක් සහ මැද කියන අදහස සමහර විට ඉදලා තියෙනවා උඩ යට සරස කියලා. උඩ යට සරස උද්දං අදෝ තිරියං මජ්ජේ උඩ යට මැද කියන අදහස. තවත් සමහර විට ඉදලා තියෙනවා පෙර පසු මැද කියලා. පුරේ පච්චා මජ්ජං. ඔය විදිහට බොහෝ විට මේ ජඹුරු සූත්‍ර දේශනාවල නිවන පිළිබඳ ප්‍රකාශ වෙන යම් යම් අදහස් ඇති ඒ සූත්‍ර දේශනාවල ඉදිරිපත් වෙනවා. අපි ඒකට හොඳ නිදසුනක් හැටියට සුත්තනිපාතේ පාරායන වගේ මෙත්තගූ මානව පුච්චාවේන ගාථා උදලයක් ඉස්සරහට ගන්නු. යම් කිංචි සම්තජානාසි උද්ධං අධෝ පිරියං චාපි මජ්ජේ ඒතේසු නන්දිංච නිමේසනංච අනුජ්ජ විඥානං භවේ නතිත්තේ. ඒවං විහාරී සතෝ අප්පමත්තෝ භික්ඛු චරං හිත්වා මමායිතානි ජාති ජරං ශෝක පරිද්දවංච ඉදේව විද්වා පදහීය දුක්ඛං. යං කිංචි සම්තජානාසි උද්ධං අධෝ පිරියං චාපි මඤ්ඤේ උදත් යටත් මැද සරසත් යමක් ඇතැයි දන්නේද යම් තාද්දයක් ඇතැයි දන්නේද ඒතේසු නන්දිංච නිවේශනංච ඒ හැම දෙයක් පිළිබඳව නන්දි නම් වූ සතුටු වීමක් නිවේශනන් නම් වූ පැලපදියම් වීමක් පනුජ අතහරින්නේ විඤ්ඤාණං භවේ නතිත්තේ එවිට විඤ්ඤාණය භවෙහි නිරඳන්නේය. ඒවං විහාරී සතු අප්‍රමත්තු විකු චරං හිත්වා මම අයිතානි මෙසේ සතිමත්ව අප්‍රමාදීව වාසය කරන්නා වූ භික්ෂුව මම අයිතයන් නම් වූ මම මාගේ අයිතියාගත්දේ අතහැර හැසිරෙන්නේ විකු චරං හිත්වා මම අයිතානි ජාති ජරං ශෝක පරිද්දවන්ත දේව විද්‍යාපදහිය දුක්ඛ දේව මේ නිහිදීම ජාති ජරා ශෝක පරිදේව දුක්ඛ ආදී මේ සියල්ලම තේරුම් අරගෙන අතහරින්නේ. මේ ඉදිය කියන වචනේ මෙතන තාමත්ම වැදගත්. මෙහිදීම මේ සියල්ල අතහරිනවා. නැවත භවයක් යන කන්නේ නැති. එතකොට මෙන්න මේ අදහසම තවත් ඉදිය කියන ඒ අවධාරණයේ ඉදලා තියෙනවා මහා විහූහ සූත්‍රයේ අට්ඨක වර්ගයේ සුත්තමපාතී මාත්‍රක වර්ගයේ මහා විහූහ සූත්‍රයේ තිබෙනවා චුතුත පාතෝ ඉද යස්සනත්ති. රහතන් වහන්සේ පිළිබඳව වේදෙනවා රහතන් වහන්සේට මෙහිදීම මෙලොවම චුතුත පාතයක් නැහැ. චුතියක් උත්පත්තියක් නැහැ. මේ සංකල්ප අර්ථ ශූන්‍යයි. එතකොට මේ ධාතමේ දෙවෙනි ධාතාවේ ඉදිරිය තිබෙන වැදගත් වචනයක් තමයි මේ නිවේසණං කියන එක. නන්දිංච නිවේසණං කියලා මෙතන අපි සඳහන් කළා. මේ නිවේසණං කියලා කියන්නේ තලපදියම් වෙන විඥානයේ තිබෙන එක්තරා ස්වභාවයක් තලපදියම් වෙන ස්වභාවයක්. ඒ නිසා තමයි සමහර තැන්වල තියෙනවා රූප ධාතු විඥානත් ඕකු. රූප ධාතු රූප වේදනා ආදී එක එකක් අරගෙන කියනවා රූප ධාතුව විඥානයේ gederaයි. විඥානයේ ස්වස්ථානය. මේ ඕක නිකේත නිවේසන කියන පද සමානාර්ථවත්. ගෙදර නිවේස කියන අදහස. ඒවා නිතර මේ දිලා තිබෙන විඥානයේ තිබෙන උත්තර තලපදියම් වන ස්වභාවයක්. ගෙවදින ස්වභාවයක්. පදිංචි වෙන ස්වභාවයක්. එතකොට අන්නේ පදිංචි නොවන ස්වභාවය ඇති විඥානය තමයි අනිදස්සන විඥානය. විඥානයේ තලපදියම් වන ස්වභාවය අපහැරියාම එකෙන් දිති වෙන්නේ අනිදස්සන විඥානයක්. ඊළඟට අපි තවත් කාර්යයක් මේ මඤ්ඤස්තව ආදී මේ ඡේදයෙන් අතු කරගන්න පුළුවනි. මෙතන අපි මෙතන කියවුණා මේ මඤ්ඤිනා ධාරාවන් ගලා යෑමක් ගැන. යම් තැනක සිටියේද සිටියේ විට යම් මඤ්ඤණා ධාරාවෝ බලානෝයිද්ද කියලා මේ පටන් ගන්න මේ ඡේදය මේ මඤ්ඤණා ධාරාවන් බලායෑම පිළිබඳ අදහස අපට කිට්ටු කරන්න පුළුවනි. අත්ත වශයෙන්ම බොහෝ විට ඒක තේරුම් කරන්නේ ආසවා කියන වචනේ. මේ ආසවා කියන එකකට වචනයක් ආශ්‍රවයන් ඕඝයන් වශයෙන් දක්වනවා. කාම භව දිට්ඨි අවිජ්ජා කියලා මේ ධර්ම හතර මේ කියන්නේ සාංසාරික කුරුදු ප්‍රවාහ හතරක්. මේ සත්‍යයගේ සිත් තුළට ගලාගෙන ඉන්න නිරන්තරව ගලාගෙන එන සාංසාරික කුරුදු ප්‍රවාහ හතර කාම භව දිට්ඨි අවිජ්ජා මේවා ආශ්‍රව වශයෙන් දක්වනවා. ඕග කියලා කියන්නේ සැඬපතුරු. එතකොට මේ අර යම් තැනක සිටියේ කියලා කිව්වේ ඒ සැඬපතුරු ගලාගෙන ආවම ඒ ගලාගෙන එන මනුස්සව ආදී වලින් පීඩාවක් නැති තැන. ඒ නිසාම තමයි නිවනට දීපං කියලා ඉදලා තියෙන්නේ. නිවනට දීපං කියලා ඉදලා තියෙන නිවන පිළිබඳ පරියායපත අතර දීපං කියලා වචනේ තිබෙන නිසා සමහර කෙනෙක් හිතන්න පුළුවනි මේක මේ ලෝකයේ යම් කිසි තැනක තිබෙන තැනක් කියලා. ඒත් වශයෙන් මේ විදිහේ සංකල්පනාවකට තමයි නිබ්බානයේ තේරීමේදී ඇතම් කෙනෙක් බැරෙන්නේ. නමුත් මේ දීප නිවනට දිවයිනක් කියලා කියන්නේ මක්නිසාද කියන එක ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙන සූත්‍රයක් තමයි පාරායන වර්ගයේම එන කප්ප මානව උච්චාව. කප්ප කියන බ්‍රාහ්මණ මානව කියා බුදු පියාණන් වහන්සේගෙන් අසූ ප්‍රශ්නය මොකද්ද? මජ්ජී සරස්මින් පිට්ඨතං රෝගී ජාති මහභයි ජරාමච්චු පරියතානං දීපං පද්රෝහි මාරිස පංචමී දීපං අක්ඛායි යතයිබං නාපරං සියා. මජ්ජී සරස්මින් පිට්ඨතං රෝගී ජාති මහභයි මහත් භයානක වූ සැඬපතුරු ගලාගෙන එන කල්හි ජරා මරණයට කැපව විලනද සිටින සත්වයාට දිවිනක් යෙන්නේ නැති දුකානේ. පංචමේ දීපං අක්ඛායි යතයිබං නාපරං සියා. උදමට මේ දුක්ඛන්දනයට ඇති නොවන පරිදි දිවිනක් යෙන්නේ නැනව කියලා විදිහට ඉල්ලා සිටිය බුදු පියාණන් වහන්සේ. බුදු පියාණන් වහන්සේ දීම පිළිතුර මොකද්ද? අකින්චන අනාදානං ඒතං දීපං අනාපරං නිබ්බාන මිතිනං භූමි ජරාමච්චු පරික්ඛණ. අකින්චන අනාදානං ඒතං දීපං අනාපරං. අකින්චනං කියලා කියන්නේ කිසිවක් අයත් නැති බව. අනාදානං කියන්නේ කිසිවක් අල්ලා ගත්තේ නැති බව. මේ පද දෙකෙන් මේ නිබන අහඳුන්වන්නේ එතකොට බුදු පියාණන් වහන්සේ. කිසිවක් අල්ලාගත් නැති බවත් කිසිවක් අයත් නැති බවත් කිසිවක් අල්ලාගත් නැති බවත් සංහාව ඡේදීමත් උපාදානයේ ඡේදීමත් කියන මෙතනම මේ පදවිකේම තමයි මම නිවන කියලා කියන්නේ. ඒතම් දීපං අනාපර වෙන නිවන වෙන දීවනක් තුනන නම් බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරනවා. එතකොට මෙතන ගැඹුරු අර්ථයක් බවයි මේ දීප කියන වචනයෙන් තේන්වන්නේ. අකින්චන අනාදාන තත්ත්වයම තත්ත්වය නියමයි දිවයින අනාතරං ගුණ එකක් නොවේ. නිබ්බාන මිති නම් භූමි මම ඊට නිබ්බාන කියලා කියනවා. නිබ්බාන කියන වචන යොදන්නේ මම ඔය කියපු වචන දෙකට. අකින්චන අනාදාන තත්ත්වය තමයි නිබ්බාන මිති නම් භූමි. ඒ තත්ත්වයට මම නියමයි කියන්නේ. ජරාමච්චු පරික්ඛණ ඒ තත්ත්වය කිබඳු එකක්ද? ජරාවත් මරණයත් ක්ෂය කරන ස්වභාවය ඇති දෙයක්. ජරාමච්චු පරික්ඛණ. එතකොට මේ අවස්ථාවේදීම අපට දැන් ඉතින් සෑහෙන ප්‍රමාණයක් ඒකට පසුබිම සූදානම් වුණු නිසා අපි ධාතු විපංග සූත්‍රයේ තවත් කොටසක් තිබුණා ඉදිරියට ගන්න පුළුවනි. මේ එක්තරා විදියක විතර මේ නිබ්බාන ගැන සාකච්ඡා කිරීමේදී ඉදිරිපත් කරන උදාන පාළියේ පාටලි ගාමිණී වර්ගයේන චෙටි සූත්‍රයක්. ඒ සූත්‍රය තේරුම් ගැනීම පහසුයි මේ දැනට අපි මේ කළ විග්‍රහය අනුව. ඒක නිසායි මේ අවස්ථාවේ ඒක ඉදිරිපත් කරන්නේ. අත්ථ භික්කවේ අජාතං අභූතං අකතං අසංඛතං මොචිතං භික්කවේ අභවිස්ස අජාතං අභූතං අකතං අසංඛතං නේද ජාතස භූතස කතස සංඛතස නිස්සරණං පඤ්ඤායිත යස්මාච කෝ භික්කවේ අත්ථ අජාතං අභූතං අකතං අසංඛතං තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සංඛතස්ස නිස්සරණං පඤ්ඤායිත. මෙතන කියවෙන්නේ මහණෙනි අත්ථ භික්කවේ අජාතං අභූතං අකතං අසංඛතං නූපං හට නොගත් නොකල සකස් නොකල තත්වයක් ඇත. අත්තිවික්‍රිය අජාතං අභූතං අපතං අසංඛතං. මේ එක එකක්ම නිවනට නම් නොන්ති සම්භික්කවේ අභවිස්ස අජාතං අභූතං අපතං අසංඛතං නේද ජාතස භූතස කතස සංඛතස්ස නිස්සරණං පඤ්ඤායිත. යම් හේකින් මේ කියපු අජාත අභූත අකත අසංගත තත්වයක් නැති වුණේ නම් නෛද ඔන්න තියෙන විතරක් ඉද කියන වචනේ මෙහිදී නෛද ජාතස භූතස කත සංකතස නිස්සරණං පඤ්ඤායති. මේ ලෝකයේදී මෙහිදීම මෙහි මේ ජාත හටගත් උපන් හටගත් කළ සකස් කළ දෙයෙහි නිස්සරණය ඒවා ඒදේ නික්මීමක් දක්නා නොපඤ්ඤායිත නික්මීමක් දක්වාලිය නොහැක. යස්මාචිකෝ එක අවධාරණය කළේ නැත. යස්මාචිකෝ වික්‍රිය අත්ති අජාතං අභූතං අකතං අසංඛතං තස්මා ජාතස භූතස කතස සංකතස නිස්සරණං පඤ්ඤායිත. යම් හේකින් ඒ අජාත භූත කත සංකල්පත්වයේ කිදේද එනිසාම අර ජාත භූත කත සංකල්පත්වයෙන් නික්මීමක් ඇත. මේ සූත්‍රයේ අදහස අර රහතන් වහන්සේ මේ අජාත භූත කත අසංකත කියන වචනින් තුමු කරන්නේ රහතන් වහන්සේගේ සිත ජාති භව සංස්කාර ආදීන් ඒ විමුක්ත වීමයි. රහතන් වහන්සේගේ ඒ ජාති නිරෝධය භව නිරෝධය සංස්කාර නිරෝධය ප්‍රකාශ කරන වචනයි මේ අජාතං අභූතං අපතං ආදී වශයෙන් මේ මෙතන දක්වලා තිබෙන්නේ. එතකොට මේ හැම එකක්ම මේ සිටේ ඇති වෙන එක්තරා තත්වයක් හැටියටයි මෙතන ගැති යුත්තේ. මේ නමුත් මෙතන මේ අටුවාවේ පවා ධර්මපාල ස්වාමීන් වහන්සේ තෝරන්නේ මේ සූත්‍රයේ අවධාරණය කළ යුතු අවශ්‍යම අවධාරණය කළ යුතු ඉදේ කියන වචනේ ඉද කියන වචනය පිටකීමක් නැතිවයි. හතස් සබූතස කතස් නිසා මෙහිදීම මේ කියපු ජාත භූත තත්වයේ නිස්සරණයක් ඇතිවීම ඇත්ත වශයෙන්ම අවධාරණය කළ යුතු කාරණයක්. මක් නිසාද එතෙක් ලෝකයා සිතා සිටියේ මේ ජරා මරණ ආදීන් නිදෙන්න පුළුවන් වන්නේ මෙයින් නියගියාට පස්සේ අමෘතය ගැන අතීත රෝගියන් ජන් ලබාගත දෙයක් ඉසු දෙයක් හැටියට වගේ එහෙම කල්පනා කරන්න පටන් ගත්තේ මේ ජරා මරණ ආදීන් නිදීම කරන්න පුළුවන් වන්නේ මේ මෙතනින් මෙය ගිහිල්ලා යන තැනකදී කියන එක. එතකොට මෙලොවම මෙලොවදීම දුටු දැනීමේදීම මේ ජරා මරණ ආදීන් ජාත භූත තත්වයෙන් නිදීමක් තිබෙනවා කියන කාරණේ අවශ්‍යම අවධාරණය කළ යුතු දෙයක්. අන්නේක නිසා තමයි මෙතන මේ අත්තිවික්කල වජාතං අභූතං ආදී වශයෙන් දක්වලා තිබෙන්නේ. නමුත් මේ ඉද කියන වචනේ අවධාරණය කරන වෙනුවට සාමාන්‍යයෙන් මේ නිර්වාණය ගැන සාකච්ඡා කරන බොහෝ දෙනා අත්ති කියන වචනේ අවධාරණය කරගෙන නිවන පරමාර්ථ වශයෙන් තිබෙන දෙයක් වෙනවම තිබෙන දෙයක් හැටියට දක්වන්න උත්සාහ කරනවා. නමුත් මේ ධාතු බංග සූත්‍රය අපි පෙන්වෙන් කළ මඤ්ඤණා පිළිබඳ ඡේදයෙන් පැහැදිලි වෙනවා. මේවා ගැඹුරින් ගත යුතු අර්ථවත් වචන කීපයක් මෙතන තිබෙන්නේ. අජාතං අභූතං අකතං අසංඛතං. මේ සිතින්ම මවාගත්තු භවයක් භවයක සිතින් නැති කරගත්තු විපර්යාස ගොඩක් මෙතන තිබෙනවා. එතකොට ඒවා නැති කළ යුත්තේ මේ සිතේමයි. මේ සිතෙන්මයි. මේ බලයන් මෙතන කියවුණේ. එතකොට ඒ වගේම මේ ධාතු බංග සූත්‍රය දැන් අපි ආයෙත් ධාතු බංග සූත්‍රයේ තවත් අංශයකට කිට යොමු කරමු. මේ ධාතු බංග සූත්‍රය අද කෙළවරිනුයි අපි මේ විග්‍රහය පටන් ගත්තේ මහේසාරද මඤ්ඤණාගෙන සුදු පියාණන් වහන්සේ ඒ ප්‍රකාශ කරන පාඨය වැදගත් නිසායි. නමුත් මේ සූත්‍රයේදී බුත්සාති ස්වාමීන් වහන්සේට ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ මඤ්ඤණාවන්ගෙන් සිත මුදා ගැනීම එක්තරා ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. චතුරාර්ය වයන් භික්ඛු පුරිසෝ කියලා මාන මේ පුරුෂයා කියන එක්කෙනා ධාතුන් හතකින් සමන්විත කෙනෙක් කියලයි බුදු පියාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නේ. එතකොට මේ සත්‍ය සංකල්පය මේ සත්‍යය කියලා කියන්නේ මේ අනිත් අයටත් වඩා ඇත්ත වශයෙන්ම කිසිම තැනත්තා ඇටියට වගේ මේ ලෝකයා හිතන්නේ. එතකොට මේ සත්‍ය සංකල්පය බිඳීමට බුදු පියාණන් වහන්සේ මේ ධාතු බංග සූත්‍රයේ මේ පුදුසත් ස්වාමීන් වහන්සේට කළ දේශනාවේදී කළේ මොකද්ද? මේ පුරුෂයා කියන කෙනා ධාතු හයකින් සමන්විත හැටියට මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඤ්ඤාණ කියන මේ ධාතු හයෙන් සමන්විත කෙනෙක් හැටියට අරගෙන ඒ එක්ක ධාතුයෙන් සිත නිපිදා විරාග වශයෙන් නැත් කර ගැනීමේ ක්‍රමය ඉතාමත්ම සරලාන්දමින් මේ සූත්‍රයේ දක්වලා තිබෙනවා. අපි මේ දේශනා මාලාව ආරම්භයේදී ප්‍රකාශ කළා මේ ධර්මයේ ගැඹුරු දැකිය හැකි නිර්මල වූ සරලත්වය තුළින් කියලා. සංකීර්ණත්වය තුළින් නෙවෙයි. ඇත්ත වශයෙන්ම මේ සූත්‍රයේ තිබෙන්නේ එබඳු මේ සරල ස්වરૂපය. පසු කාලයක බෞද්ධ දාර්ශනිකයන් එක්තරා කාල්පනික පරමාණුවාදයක් ඔස්සේ යමින් සම්පූර්ණ බවට පත් කරගත්තු ධාතු කර්මස්ථානය මේ ධාතු බංග සූත්‍රයේ දක්වන ඉතාමත්ම සරලාන්තම මේ ප්‍රත්‍යක්ෂයට කෙනෙකුට කෙනින්ම ප්‍රත්‍යක්ෂයට ලංකරගතු ඇති අන්තම නිදසුනක් වශයෙන් ගතව දැන් පටිහි ධාතුව ගැන විස්තර කරද්දී බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ ආධ්‍යාත්මික පටිහි ධාතුව පිළිබඳව නිදසුන් හැටියට දෙන්නේ මේ කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි මේ ශරීරයේ උපාදින්න වූ කෙස්ලොම්නිය දත්ත ආදී ඒ කොටස්. බාංග පටිහි ධාතුවට අමුතු නිදසුන් අවශ්‍ය නැති නිසා ඒවා දීලවත් නැහැ. ලෝකෙන් කොට හිතා ගන්න පුළුවන් අමුතු පරමාණු ආදියක් ඔස්සේ ගිහිල්ලා නැහැ. නමුත් එක්තරා විශේෂ වැදගත් මූල ධර්මයක් බුදු පියාණන් වහන්සේ මතු කළ දෙනවා. යාචේව කෝපන අධ්‍යත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු පඨවි ධාතු රේනීසා සං නේතං මම නේසෝ හමස්මි මනේසෝ අත්තාති ඒ නේතං වථාභූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං ඒ නේතං යථාභූතං සම්මප්පඤ්ඤාය විස්වා පඨවි ධාතියා චිත්තං විරාජේති පඨවි ධාතියා නිබ්බින්දති පඨවි ධාතියා චිත්තං විරාජේති. මේ පාඨයේ තේරුම යාචේව කෝපන අධ්‍යත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු පඨවි ධාතු රේනීසා යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් නේද යම් බාහිර පඨවි ධාතුවක් නේද මේ දෙකම හුදු පඨවි ධාතුව නම් සං නේතං නම් නේසෝ හමස් නමේසෝ අත්තාති ඒ නේතං වථාභූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බ මේ මගේ මේ මගේ නෙවේ මේ මම නෙවේ මේ මගේ ආත්මේ නෙවේ කිය යනුවෙන් යථාභූත වශයෙන් සත්‍ය කරුටි සම්‍යප්ප්‍රඥාදී මනානුවණි දත්තබ්බං දතිනුත්තේ යෝනිතං යථාභූතං සම්මප්පඤ්ඤාය විස්වා මෙසේ යථාභූත වශයෙන් සම්‍යප්ප්‍රඥාවෙන් දැක පඨවි ධාතුව නිබ්බෙන්දති පඨවි ධාතුව චිත්තං විරාජේති පඨවි ධාතුව පිළිබඳව කලතිරෙන් පඨවි ධාතුවෙන් සිත මෑත් කරගන්නේ විරාග වශයෙන් සිත මෑත් කරගන්නේ. එතකොට මෙන්න මේ මූල ධර්මයයි මෙතන ඉතාමත්ම ලැබගත් යන්නේ මේ සූත්‍රයේ. අර පරමාණු ආදයක් නෙවෙයි මේ සංසාර වටය කියලා කියන අපි කලින් සඳහන් කළ අර දිය සුලිය නතර කිරීමේ රහස තමයි මේ අධ්‍යාත්මික බාහිර ભેදයේ බිඳදීම. මේ අධ්‍යාත්මික බාහිර ભેදයේ උදයි මේ සංසාර දිය සුලිය ක්‍රියා කරන්නේ. දැන් දිය සුලියක ඇත්ත වශයෙන් අතුලටත් පිටටත් තියෙන වතුරම. නමුත් මෙතන මහා ද්‍රවයක් මහා ක්‍රියාකාරීත්වයක් උත්තරයන්ස ගොඩක් තිබෙනවා. ඒ වගේම මේ පුද්ගලයා පිළිබඳව මේ අපේ ශරීරයේ තිබෙන පඨවි ධාතුව, බාහිර තිබෙන පඨවි ධාතුව. නමුත් මේ දෙකේ අතර මහා පරතරයක් තිබෙනවා බාස්තුන් සාමාන්‍ය පුද්ගලයාට තේරෙනවා. මක්නිසාදනි මේ කාර විඥානයේ තිබෙන මායාත්මක ස්වરૂපය නිසායි. අපි බොහෝමයි සූත්‍ර අපි මේ දේශනා රාශිය කීපයක්ම කතකලා මේ විඥානයත් නාම රූපයත් අතර සම්බන්ධය තුන්මින් කිරීමදී ඒ නාම රූප පිළිබිඹුව ගැන ප්‍රකාශ කළා. දැන් මේ අවස්ථාවේ කවුරුරට පොන්න හිතා ගන්න පුළුවනි මේ හරියට කණ්ණාඩියක් ඉදිරිපිට ගියත් කෙනෙක් ඉදිරිපිටට ආපු කෙනෙක් ඒ තමන්ගේ ඡායාව දැකලා ඒතන් මම මේ මගේ ඒසෝ අහං අස්මි මේ මමයි ඒසෝ මේ අත්ත මේ මගේ ආත්මයයි කියලා කියනවා වගේ ලෝකයා අර කන්‍යාමාන දෘෂ්ටි වලින් සත්‍යයෙන් කන්‍යාමාන දෘෂ්ටි වලින් කෙරෙන්නේ අර අධ්‍යාත්මික බාහිර ભેදයේ තහවුරු කිරීම. ඌතන් මම කියලා කියනකොට මේ මගේ මොන වෙනමයි මම වෙනමයි. ඒසෝ අහන්නේ මේ මම වෙනි. මේ මගේ ආත්මය හරියට අර කන්නාඩියේ තිබෙන ඒ ප්‍රතිබිම්බය පිළිබිඹුව දිහා බලලා ඊට ඇලුම් කිරීම එහෙම නැත්නම් ඊට ඒ සමග ගැටීම් ආදී වශයෙන් ඇති කරගන්න ඒ පරයා කරන අවශ්‍යම මෙතන හිතා ගන්න තියෙනවා. ඔන්න ඔක්කොම එකට තියෙන මේ අධ්‍යාත්මික බාහිර භේදය බිඳලීමක් නැති නිසායි මේ සාමාන්‍ය පුද්ගලයාගේ సంతානිය. ඒකට සංයෝමාන දෘෂ්ටි වලින් ඒ අධ්‍යාත්මික බාහිර භේදය කයිදුරට තහවුරු වෙනවා. ඒක ඒ බිඳදීම සඳහා තමයි මෙන්න මේ ධාතු කර්මස්ථානය පිළිබඳව මේ මූල ධර්මය බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙන්නේ. ඒ කාරණය අපට කයිදුරට පැහැදිලි වෙනවා. ඒ පතන් ධාතුව පිළිබඳව ඒ වගේම අනිකුත් ධාතුන් පිළිබඳව අර අධ්‍යාත්මික බාහිර භේදයේ බිඳලිය හැටි ඒ සිත විමුක්ත වන බව අකාලිකට තේර ගාථා වෙන ගාථා එක්තරා වටිනා ගාථාවකින් අපට පැහැදිලි වෙනවා. සාලකුට තෙරුන් වහන්සේ ඒ අරහත්ත්වයේ පිළිබඳව තමන්ගේ ප්‍රාර්ථනා අර මම කවදානම් රහත් වන්නේද කියන අදහස කවියට නැන්නේ එළංගමින් මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. කදානු කට්ඨේක තිනේ ලතාච ඛන්දේ ඉමේහං අමිතේක ධම්මේ අධ්‍යාත්මිකානීවච බාහිරානිච සමන් සුලෙයියන් සදිවන් කදානි. කඩානු කට්ටේට තිනේ ලතාච දී කැබලිද තනකොළද වැල්ද කන්දේ ඉමේහ මේ ස්කන්ධයන්ද ආධ්‍යාත්මික හා බාහිර වූ ඇතුළත හා පිටත ඇති අන්තේක ධර්මයේ හැම දෙයක්ම මේ අප්‍රමාණ ධර්මයන්ද මේ හැම දෙයක්ම කවදානම් සමන්තුලීයන් කදිදන් කදාමි අධ්‍යාත්මික මේ අධ්‍යාත්මික බාහිර මේ හැම දෙයක්ම කවදානම් සමතට තුලණය කරම්ද සමකොට කිරා බලම්ද. මේ කියන්නේ මේ සම හැටියට ඇතුළතත් පිටත් මේ සම හැටියට පෙනෙන රහත් අවස්ථාවේදී ඒකම තමයි අපි අධිමුත තීරගතවදී ප්‍රකාශ කළේ කින කට්ට සමන් ලෝකන් යදා පඤ්ඤාය පස්සති මමත් සංසුවසන් නින්ද ආදි වශයෙන් කින කට්ට සමන් ලෝකන් ලෝකය තනකොළ හා ලී කැබලියට සමාන කරා. මේ සංකස්කන්ධ ලෝකයක් බාහිර තමන්ගේ ශරීරයක් බාහිරව තිබෙන දේවලු ඒ සම හැකියට සැලකීමේ අවස්ථාවයි. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳව අර විද්‍යේ ඉතාමත්ම සරල නිදසුන් ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ ඒවන් සිත මුදා ගන්න ආකාරය තිබුණා වගේම ආකාංශ ධාතුව ගැනත් දැක්වීමේදී බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ නිදසුන් හැටියට ඉදිරිපත් කරන්නේ මේ කාඩක් ප්‍රකට විවර ශරීරයේ විවර ස්ථාන කීපයක්. කංචි දුරු නාසි දුරු මෝසි දුරු ආදිය ආධ්‍යාත්මික ආකාශ ධාතු දැක්වීමට දෙන නිදසුන්. ඒ නිසා ඔය භෞතික විද්‍යාඥයන් වගේ අනුදක්නවල හසු වෙන යම්කිසි සිය ආකාශ ධාතුවක් ගැන නෙවෙයි බුදු පියාණන් වහන්සේ. එහෙම දැක්වීම නැත්නම් ඒව අනවශ්‍ය නිසා වෙන්න ඕන. මේ සම්මර්ශන විදිය සඳහා ඒකට ඒව අනවශ්‍යයි. මොකද මේ සංඥාව මෙතෙන්දී අපි මතක් කරගත යුතු කරුණක් තමයි මේ සංඥාව බිඳුවා. කොයිතරම් ඈතට බෙදාගෙන ගියත් රූපයක් ආකාශයක් හරියට චිත්‍රයක් පසුබිමක් වගේ එකිනෙකට සාපේක්ෂයි. චිත්‍රයයි පසුබිමයි වගේ එකිනෙකට සාපේක්ෂයි මේ රූපය සහ අවකාශය කියන ප්‍රඥප්ති දෙක. මේ චිත්‍රය තිබෙන්නේ මේ විඥාන රාමුව ඇතුලේ. අන්න ඒ කාරණේ අපි මේක වඩාත් පැහැදිලි කිරීම වශයෙන් අපට මතක් කරන්න පුළුවනි. දැන් ඒ විදර්ශනා වශයෙන් මේ ප්‍රශ්නය විසඳන්න කලින් මේ විසඳීමට උත්සාහ කළ ඒ අතීත යෝගීන් මෙහෙම සමථයෙන් සමථ මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳීමේදී ඉස්සෙල්ලාම කළේ ඒ රූප සංකල්පය යටපත් කළා. පළමුවේ රූප ධානවලදී ඊළඟට අරූපයට යාමේදී ඒ රූපය ඉවත් කළාට පස්සේ ඊළඟට අපරමුණෙන් ආකාශය. දැන් මෙතන ඉතාමත් හොඳ පැහැදිලි නිදර්ශනයක් තමයි දැන් කසින නිමිත්ත ඉදිරිවලා එතන තනින ආකාශය අරමුණු කරගෙනයි ආකාශං අනන්තං කියලා ඒ ආකාශං චාතනෙ ඒ කාලේ විකිටවාගත්තා. ඉන්න අපිට පේනනවා අර රූපනි රූපය ඉවත් කරාට පස්සේ එතන පෙනෙන අවකාශය ඒක අනන්ත විදිහට සිහිපත් කරනවා. මේක මේ සිහිපත් කිරීම නිසා අපිට පේනවා මේ ආකාශයත් මේක සංකතයක්. සංකතං කියලා කියන්නේ අභිසංකතං අභිසංචේත ඉතින් සිතින්ම මායාගත්තු දෙයක්. එතකොට මෙන්න මේ බුදු පියාණන් වහන්සේ නම් දැක්වේ එකම අසංකතයක් නිවන. නමුත් පසු කාලීන දාර්ශනිකයන් කොයිතරම් ජාතිගතයක කමිනියාද කියතොත් ආකාශයට අසංකතයක් හැටියට හඳුන්වන්න පටන් ගත්තා. මෙයා මේ සිතට තිබෙන සම්බන්ධය ගැන තැකීමක් නැතුව හේතු ප්‍රත්‍ය කියන ඒවා නිකන් පිටත තිබෙන දේවල් හැටියට සැලකීමකින් ලොමුනවා. ආකාශය අසංකතයක් හැටියට දැක්වේ. දැන් මෙතනින් තේරෙනවා ඒවායි සමපේක්ෂකත්වය. නිරූප චිත්‍රයක් පසුදුමක් වගේ රූපයත් අවකාශයත් සාපේක්ෂිකයි. මේ හැම එකක්ම ඉදිරිපත් කරන්නේ මානසිකාරයෙන්. මානසිකාර සම්භවසබ්බේ ධම්ම. මානසිකාරයටයි මේ හැම දෙයක්ම සම්භව වෙන්නේ. අපි පොඩි නිදර්ශනයක් හැටියට කල්පනා කළොත් දැන් පොඩි ඇලක ඉතාමත්ම කැපී පෙනෙන අංග දෙකක් තමයි ධජයයි පතාකයයි. ධජය කපල ඉවර වෙනකොට පතාකයක් කැපිලා තියෙනවා. පතාකේ කපල ඉවර වෙනකොට ධජයක් කැපිලා තියෙනවා. නමුත් මේ දෙකම කැපිලා තියෙන්නේ මානසිකාරය නිසා. මානසිකාර සම්භවය සබ්බේ ධම්ම. අර ධජයෙන් ඉවත් කරපු තැනයි අර පතාකේ හැටියට සැලකෙන්නේ. ඔන්න ඔය විදිහටම තමයි අර රූපයේ අවකාශය. මොනවයි කියනකට සාපේක්ෂක ධර්ම. එතකොට මෙන්න මේ අනුවත් අපිට හිතා ගන්න පුළුවන් අර ආකාශ ධාතුව. ආකාශ ධාතුව ගැන මේ පසුකාලීන සංකල්ප බොහෝවිට මේ මූලික සිද්ධාන්තවලට මූලික ධර්මෝපදේශ වෙන මූලික සිද්ධාන්තවලට විරුද්ධයි. අර අසංකතය ගැන පැහැදිලි අවබෝධයක් නැති වීම නිසා වෙන්න ඕන වෙන්න මේ විදිහට ව්‍යාකූලත්වයක් තැනෙන්නේ. ඊළඟට අපි මේ සූත්‍ර දේශනාවේ ගැන තවදුරටත් යමක් ප්‍රකාශ කරනවා නම් අර පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ ධාතු පහෙන් සිත මයත් කරගත්තට පස්සේ ඉතිරි වෙන විඥානය ඉතාමත්ම පිරිසිදු එකක්. ඒ විඥානයෙන් දැන් විඥානයේ සාමාන්‍ය කෘත්‍ය තමයි යමක් වෙන් කර දැන ගැනීම. මේක පිත්තයි, මේක රතනිරසයි ආදී වශයෙන් වෙන් කරගන්නවා. එුණත් නැත්නම් මේක සතයි, මේක දුකයි, දුක්ඛිත වේදනාවක්, මේක උපේක්ෂා වේදනාවක් ආදී වශයෙන් වෙන් කරගන්නවා. දැන් එතකොට අර බාහිර විඥානයේ කෘත්‍ය හැටියට පෙනෙන දේවල් දැක්වීමට උපකාර වන නානත් සංඥාට උපකාර වන අර පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා සියල්ලම ඉවත් කළ නිසා දැන් විඥානයේ ඉතිරිලා තිබෙන කෘත්‍ය කුමක්ද? සුඛ දුක්ඛ අදුක්ඛම සුඛති කියලා කියන අර වේදනාවේ තුන් ආකාරය ඒවා පිළිබඳව වෙන් කර දැන ගැනීම පමණයි. එතකොට මුනිවරයා එකින් තැන්වීම මුනිවරයා මේ නිර්වාණ ධර්ම ප්‍රතිපදාවේ මේ තාක් දුරට තැන්වීම මුනිවරයා ඊළඟට කරන්න මොකද්ද? අර සත දුක් අදුක්ඛම සුඛ කියන ඒ වේදනා ඒ විවිධ වේදනාවල් ත්‍රිවිධ වේදනාවල් ඒ ප්‍රත්‍යංගේ ස්පර්ශයන්ගේ නැති වෙන හැටි නැති වෙන හැටි බලමින් ඊළඟට ක්‍රමක්‍රමයෙන් සුඛ උපේක්ෂාවට ගිනව. ඊටාත්ම ප්‍රබාසර උපේක්ෂාවකට ගිනව. ඊළඟට ඒ උපේක්ෂාවට මඤ්ඤණා වශයෙන් අල්ලා නොගැනීම නිසා ඒ වේදනාවන් පිළිබඳව ඇති අල්ම ඒවා ඒ අල්ම පවා දුර වීමෙන් ඒකට කියන්නේ විසංයුක්තෝ තන්න වේදී ඒ සුඛ දුක් ආදී වේදනා විඳීමේදී ඒවා පිළිබඳව එක්තරා විසංයෝගයක් වෙන්වීමක් ඇති කරගන්නවා. එතන වඩාත් පැහැදිලිව සඳහන් වෙනවා සුඛ වේදනාවක් වෙනකොට ඒ ගැන හිතනම අනිච්ඡාති පජානාති අනජෝතිතාති පජානාති අනබිනන්දිතාති පජානාති. මේ සුඛ වේදනාව අනිච්චයි, එයින් මානෙ දුරු වෙනවා, අනජෝතිතයි, එයින් දෘෂ්ටිය දුරු වෙනවා. අනජෝතිත කියලා කියන්නේ මේවා බැඳීම කියන අදහසයි. අනබිනන්දිතාති කියලා කියන්නේ මේ පිළිබඳව මාතුල සත්‍යයක් නැහැ. එන විදිහට ඒ ක්‍රමයෙන් රහතන් වහන්සේ ඇත්ත වශයෙන් රහත්ත්වයට පත් වීමේදී වෙන්නේ අර විඥානයක් විඥානයක් විඥාන ධාතුවක් නිරුද්ධ කිරීමේ අර සැප දුක් අදුක්කමසුව කියන වේදනා තුන වෙන් කර දැන ගැනීම සඳහා උපයෝගී වන විඥානීය පවා ඒක කෘත්‍ය නැති කරනවා අන්තිමට අර ඒයි විරක්ත වීම නිසා ඒ විසංයුක්තය කියලා කියන්නේ එතන ඒ පිළිබඳව විරාගය ඇති කර ගැනීම. එතකොට මේ ධාතු බංග සූත්‍රයෙන් අපට ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා මේ මඤ්ඤණා පිළිබඳ ප්‍රශ්නය මේ නිවනට කොයිතරම් බලපානවද කියන එක නිවන පිළිබඳ ප්‍රශ්නේ ප්‍රතිපදාවට. ඊළඟට සංවර තැනක මේ මඤ්ඤණා නොකිරීමේ පිළිවෙත හඳුන්වලා තියෙන්නේ අතම්මයතා නමින්. අතම්මයතා ලැබුන් සංගීව සප්පිරිස සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ මේ මඤ්ඤණා නොකිරීමේ පිළිවෙත හඳුන්වීමට ඔබල තිබෙන අතම්මයතා කියන වචනයයි. සප්පිරිස බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන නියම සප්පිරිස පුද්ගලයා ඒ කියන්නේ සත්පුරුෂ කියලා කියන්නේ සාමාන්‍ය ලෝකීය අර්ථයෙන් නෙවෙයි ආර්ය පුද්ගලයා කියන ඒ හැඟීමෙන් ඒ අදහසින් සත්පුරුෂෝච ප්‍රෝභික්කවේ ඉතිපටි සංචිත්තති මේ සංඥා නාසංඥායතන සමාපත්තියාපි කෝ අතම්මයතා වුත්තා භගවතා යෙනෙහි මඤ්ඤන්ති තතෝතං හෝති අඤ්ඤථාති. ඒ කියන්නේ සත්පුරුෂයා කල්පනා කරන්නේ මේ සංඥා නාසංඥායතන සමාපත්තිය ලබා ගත්තත් මෙන්න මේ විදිහටයි. භාග්‍යතුන් වහන්සේ විසින් මේ සංඥා නාසඤ්ඤායතන සමාපත්තියෙන් මේ විතරම් ජීවන සමාපත්තිය පිළිබඳව පවා අකම්මිතාව ප්‍රකාශ කොට තිබේ. යේන යේනහි මඤ්ඤන්ති සතෝතං හෝති අඤ්ඤථාය ආදී පාඨය යමක් උපකාර කරගෙන මඤ්ඤණා කරයිද ඒ නිසාම ය අන්‍යතාවායට වෙනස් බවකට පැමිණේ කියලා මෙන්න මේ අවවාදය ඇතුව. එතකොට මේ අතම්මයෝ කියන වචනය අපි විග්‍රහ කරන තාක් මේක සමහර විට පැහැදිලි වෙන්නේ නැහැ. දැන් සම්මයෝ කියලා කියන්නේ පද්මය. දැන් අපිට ඉතාමත්ම පැහැදිලි වචන තමයි රන් නොරිදී මය ආදී වචන තිබෙනවා. පාලියෙන් කියනවා නම් සෝවන්නමය, රජතමය. අන්න ඒ වගේ වචන තමයි මෙතන මේ මය කියලා කියන්නේ සම්මය. සම්මය කියලා කියන්නේ එතකොට පද්මය. මේ කියන්නේ දැන් යම් කිසි දෙයක් පිළිබඳව තණ්හාමාන දිට්ඨිය වශයෙන් ඇල්මක් ඇති කරගත්තනම් ඒ දේ හා ඒ ඇල්ම ඇති කරගත්ත පුද්ගලයා එකක් බවට පත් වෙනවා. ඒ අල්ල ගැනීම නිසා අර මඤ්ඤණාව නිසාම අනිත් නිසා තමයි දැන් නීව සංඥානාසංඥා සමාපත්තිය පිළිබඳ මඤ්ඤණාව ඇති කරගත්ත කෙනෙක් ඒ පිළිබඳ හිතන්නේ මම නීව සංඥානාසංඥාතන ලාභී කියලා ඒ පිළිබඳව මානය ආදී ඒ ක්ලේශ ධර්ම ඇති කරගන්නවා. එතකොට නීව සංඥානාසංඥාවෙන් සමාපත්තියෙන් පිරිහුණු ඇටිය අන්න ඒක නැත්තාට එතකොට අර විපර්යාස රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ නීව සංඥානාසංඥාතන සමාපත්තිය පිළිබඳව පවා අතන්මයතාව පුරුදු කළ යුතු බව. එතකොට අතම්මයෝ කියන වචනේ දෙනවා රහතන් වහන්සේ පිළිබඳව ඒතර අර්ථයෙන් කිසිවක් පිළිබඳව කම්මියතාවක් නැහැ. කිසිම දෙයක් පිළිබඳව උපාදාන අල්ලා ගැනීමක් නැති නිසාම ඒ අල්ලාගත්තු දෙයට සම්බන්ධයක් නැහැ. අල්ලාගත්තු දෙය ඔස්සේ මේ රහතන් වහන්සේ හඳුනා ගන්නට බෑ. මේ බව ප්‍රකාශ කරන උත්තර ගාථා ධර්මයක් සඳහන් වෙනවා අංගුත්තර නිකායේ තික නිපාතයේ දේවදූත වග්ගයේ පසෙහි මාරං අභිභූය අන්තකං යෝච පුසි ජාතික්ඛං ප්‍රධානවා සෝ තාදිසෝ ලෝකවිදු සුමේධෝ සබ්බේසු ධම්මේසු අතම්මයෝ මුනි. පසෙහි මාරං අභිභූය අන්තකං යෝච පුසි ජාතික්ඛං ප්‍රධානවා යම් වීර්‍යවන්ත මුනිවරේ අන්තක නම් වූ ඒ කියන්නේ ජීවිතය කෙලවර කරන අර්ථයෙන් අන්තක නම් වූ මාර්යා නැද ජයගුණ නැද අභිභව යෝච පුසි ජාතික්ෂය නම් වූ උපත ක්ෂය කිරීමේ තත්ත්වය ස්පර්ශකලේද නිරෝධීන ස්පර්ශකලේද පුසී එතන එතන වැදගත් වචනයක් එතන මේක පුසී ධාතික්‍රයන් පදානවා ධාතික්ෂය තත්ත්වය ස්පර්ශ කළා සෝ තාදීසෝ ලෝක විදූසෝ නේදෝ ඒ තාදී ගුණ ඇති ලෝකය අවබෝධ කරගත් ප්‍රඥාවන්ත මුනිවරයා සබ්බේසු ධම්මේසු අතම්මයේ හැම දෙයක් පිළිබඳවම අතම්මයක් මෙන්න මේ අතම්මයතාවට අතම්මයතා කියන අදහසම තවත් ආකාරයකින් අපට ඉදිරිපත් කරන්න පුළුවන් අර දික්කසුතමුත විඤ්ඤාත පිළිබඳව නොයෙන්න මෙහිදී මතු කරගන්න පුළුවන් වටිනා සූත්‍රයක් තිබෙනවා ඉතාමත්ම ගැඹුරු සූත්‍රයක් හේට සැලකෙනවා උදාන පාළියේ බෝධි වග්ගයේ වෙන බාහ්‍ය සූත්‍රය බාහ්‍ය දාර්ශීරිය සාවසතුමා සුප්පාරක පත්මින් ඉඳලා බොහොම ඈත ඉඳලා බුදු පියාණන් වහන්සේ සුවාගෙන ජේතවනාරාමයේ පැමිණ එනකොට බුදු පියාණන් වහන්සේ පින්තපාත වේදලා ඒ තමන්ගේ නෙයි සිරිමත් කම නිසා දුවගෙන ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ හමුවෙන හැටිය බඳවැටිලා ඉල්ලා හිටියා අනේ මට දේශේතු සුගතෝ ධම්මං දේශේතු භගවා ධම්මං ආදී වශයෙන් මට ධර්ම දේශනා කරන්න මට දීර්ඝ කාලයක් වාසිත වැඩ පිණිස කියලා ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම මේක මේ අවස්ථාව නෙවෙයි අපි මේ පින්තපාතේ වදිනවා කියලා ඒ විදිහට වාක්‍යයක් ප්‍රකාශ කළා මේක සමාවිත කෙනෙකුට හිතා ගන්න බැරි වෙන පුළුවන් මේක බුද්ධ ඥානයේ මහා කරුණා කරුණාවත් ඥානියත් අනුව කළපු එක්තරා විශේෂ උපක්‍රමයක් වෙන්න ඕන. ඒ කියන්නේ අර බාහ්‍ය උදාරකීරිය තාපසයාගේ ඒ ඉක්මන්කම දැක්වීමට හෝ එහෙමත් නැත්නම් ධර්ම ගෞරවය ඇති කිරීමට. ධර්ම ගෞරවය ඇති කරන සංවේගය ඇති කිරීමටයි බුදු පියාණන් වහන්සේ අර ප්‍රතික්ෂේප කළ පණුවන වරත. කණුවන වරත. ඊළඟ දෙවෙනි වරකත් මේ ඉල්ලා හිටියා මේ බාහ්‍ය උදාරකීරිය තාපසයා මට මේ දේශනා කරන්න ධර්මය කියලා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ ඉල්ලා සිටියේ මම දන්නේ මගේ ජීවිතය කොයි වෙලාවෙ නැතිද කියලා. මම දන්නේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය කොයි වෙලාවෙ නැතිද කියලා. ඒ නිසා මට තොන්ණි හරි ධර්මයේ ටිකක් කියන්න කියලා. ඒක නිකලා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේට පුසුව තුන්වෙනි වරට කළ ඉල්ලීම අනුවයි ඊළඟට බුදු පියාණන් වහන්සේ මෙන්න මේ දේශනාව මේ භාග්‍යත කළ සිටි පුදුමාන්දමේ ධර්ම උපදේශයක් ඒක. ඉතාමත්ම සංකීර්ත ධම්ම දේශනා තුළ එතන සඳහන් වෙනවා මේ බාහ්‍ය ධාර්මීය මේ කිප්පා විඤ්ඤා ධනයට ගැන ඉතාමත්ම ඉතාමත්ම පහසුවෙන් ඉතාමත්ම ඉක්මනින්ම වළක්වටහා ගැනීමේ ශක්තිය ඇති කෙනෙකු නිසා බුදු පියාණන් වහන්සේ කෙටි දේශනාවක් ප්‍රකාශ කළා තස්මාතිය බාහ්‍ය තස්මාතියේ බාහ්‍ය ඒවං සික්ඛිතබ්බං වික්ඛේ වික්ඛමත්තං භවිෂ්‍යති සුතේ සුතමත්තං භවිෂ්‍යති මුතේ මුතමත්තං භවිෂ්‍යති විඤ්ඤාති විඤ්ඤාතමත්තං භවිෂ්‍යති සූරං හිතේ බාහ්‍ය සික්ඛිතබ්බං යතෝ ඛෝ බාහ්‍ය යතෝ ඛෝ තේ බාහ්‍ය වික්ඛේ වික්ඛමත්තං භවිෂ්‍යති සුතේ සුතමත්තං භවිෂ්‍යති මුතේ මුතමත්තං භවිෂ්‍යති විඤ්ඤාති විඤ්ඤාතමත්තං භවිෂ්‍යති තතෝ තං බාහ්‍ය නතේන යතෝ තං බාහ්‍ය නතේන තතෝ තං බාහ්‍ය නතත්ථ යතෝ තං බාහ්‍ය නතත්ථ තතෝ තං බාහ්‍ය නේව ඉධ නසුර නෝ ඥානන්තරේ ඊසේරං තු දුක්ඛ උච්චරයි දේශනාව මේ අරහත්වෙන් මේ දේශනාව අසනවත් එක්කම අතල ඉවරනවත් එක්කම බාහ්‍ය දාර්ජිරු තාපසතුමා ඉහෙන් රහත් වුණා. එතකොට මේ දේශනාවේ ගැඹුර අපිට අන්තම හිතා ගන්න පුළුවන් මේ කොයිතරම්ද කියලා. මෙතනින් ඉස්සෙල්ලාම අපි මේක සිංහලෙන් තේරුම් ගන්න උත්සාහ කරමු. තස්මාතිහේ බාහ්‍ය ඒවං සික්ඛිතබ්බං. අර විදිහට අවිජිල්ල කළ බේරෙන්න බැරි වුණා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අරිතර ඔන්නේ නම් ඔන්න අහගන්න කියලා කියනවා වගේ. තස්මාතිහේ බාහ්‍ය ඒවං සික්ඛිතබ්බං. එහෙනම් බාහ්‍ය ඔබ මෙහෙම හිස්මෙන්න. දුක්ඛේ දුක්ඛමත්තං භවිස්සති. දුටු යෙහි අත්ත වශයෙන් දුටු දෙයෙහි කියනවට වඩා මෙතන දුටු යෙහි කියලා කියන්න වෙන්නේ. දුටියෙහි දුටු බව පමණක් නොවන්නේය. දුක්ඛේ දුක්ඛමත්තං භවිස්සති. දුටු කියන්නේ දක්නාලද්දී දක්නාලද බවම වන්නේ කියන එකයි. දුක්ඛේ දුක්ඛමත්තං භවිස්සති. සුපේසුත නැත්තම් බවිස්සති අසන ලද්දේ අසන ලද්ද බව පමණක් නුවන්නේ මුපේමුත නැත්තම් බවිස්සති මුත කියලා කියන්නේ අර දිවෙන් නැහැයෙන් කයින් ලැබෙන ස්පර්ශ පිළිබඳව ඒ තුන තම අල්ලලා තමයි මේ මුත කියලා කියන්නේ දැනෙන බව එතකොට දැනුම දෙහි දැනුම බව පමණක් නුවන්නේ එහෙම නැත්තම් දැනුමෙන් දැනුමෙහි දැනුම බව පමණක් නුවන්නේ විඤ්ඤාතේ විඤ්ඤාත නැත්තම් බවිස්සති දැනගත් දෙහි දතු යෙහි කියලා කියමු අපි එකට දතු යෙහි දත් බව පමණක් නුවන්නේ ඒ වංශිතේ බාහ්‍ය ශික්ෂිතබ්බ මෙන්න මේ අන්දමටයි බාහ්‍ය ඔබ විසිකිය යුත්තේ ඔය දෙකකට ආර්ය ව්‍යවහාර වශයෙන්ම ආර්ය ව්‍යවහාරයෙන්ම බුදු පියාණන් වහන්සේ මේ බ්‍රාහ්මයි දාර්ශනික තාපසයා ආමන්ත්‍රණය කරලා ජඹුරු ධර්මයක් ජඹුරු මේ නිර්වාණ සත්‍යයයි කදුවා මේ පාටේ ඒ වංශිතේ බාහ්‍ය ශික්ෂිතබ්බ ඊළඟට ප්‍රකාශ කරන ඒ ශික්ෂා මාර්ගය අත්‍යවශ්‍යම මෙතන තියෙන ත්‍රිවිද ශික්ෂාවම ත්‍රිවිද ශික්ෂාවම ආශ්චර්යමත් සම්පින්දනයක් මේ සූත්‍රේ ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන අර ප්‍රතිපදාව කරගෙන ගියොත් ඔබට මුහිමයි වෙන්නේ කියන එක චතුර්කෝටි බාහ්‍ය විත්තේ විත්තමත්සං භවිෂ්‍යති සුතේ සුතමත්සං භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං භවිෂ්‍යති තතෝතං බාහ්‍ය නතේන යතෝතං බාහ්‍ය නතේන තතෝතං බාහ්‍ය නතත් ඒ කියන්නේ යම් අවස්ථාවක් යම් විටක බාහ්‍ය ඔබට දුටියෙහි දුටු බව මනසට වන්නේද අසුනෙහි අසුනු බව මනසට වන්නේද දැනෙහි දැනුම බව මනසට වන්නේද දතෙහි දත් බව මනසට වන්නේද උවිත බාහ්‍ය තතෝතං බාහ්‍ය නතේන උවිත ඔබට එයින් නොවේ මෙතන අපිට කියන්න වෙන්නේ අමුතු ප්‍රායෝගිකා වචනවලින් ඒ විදිහ තමයි පරිවර්තනය කරන්නේ තතෝතං බාහ්‍ය නතේන කියන්නේ උවිත ඔබ එයින් නොවන්නේ ඊළඟට යතෝතං බාහ්‍ය නතේන යම් විටක ඔබ එයින් නොවන්නේද උවිත ඔබ එහි නොවන්නේය තතෝතං බාහ්‍ය නතත් යම් විටක බාහ්‍ය ඔබ එහි නොවන්නේද එවිට බාහ්‍ය ඔබ මෙතනක් නැත්ද මේව ඉද නහුරන් නෝභ්‍යමන්තර ඔබ මෙතනක් නොවේ එතනක් නොවේ දෙකන අතරක් නොවේ ඒ සේවන්තෝ දුක්ඛස්ස මෙයම දුකෙහි කෙලවර එතකොට මෙතන මේ ටිකක් ඉංග්‍රීසියක් වගේ අපිට දෙන්න සිද්ධ වෙනවා මේ තේන තත්ත කියන වචන පිළිබඳව මෙතන මේ තේන කියලා කිව්වේ ඒක ඒ අදහස පැහැදිලි වෙන කාරණාවක් තමයි දැන් අපි මේ සම්මය ආදී වචන වලින් ප්‍රකාශ කළේ යම් කිසි දෙයක් පිළිබඳව ප්‍රශ්නාමාන දෘෂ්ටියකින් අල්ලගත්තම ඒ දේ අනුවම ඒ දේ යොල්ලනකොට මේ පුද්ගලයා තෙල්ලෙනවා ඒ දේ අනුවමයි මඤ්ඤණා කෙරෙන්නේ අන්න ඒ අදහස සඳහා තමයි තේනමඤ්ඤති කියන්නේ